මේ ආස්වාස ප්‍රස්වාස කියන්නේ මොනවද? ආස්වාස ප්‍රස්වාස කියන්නේ මොනවද? ඒ වාගේ වප්ටි මේ හුලඟ සම්බන්ධ කරලා නැත්නම් මේ හුස්ම ගැනීම හුස්ම ඇරීම සම්බන්ධ කරගෙන ඒ භාවනාවට අදාළ මාධ්‍ය හදාගන්නේ කොහොමද? මෙන්න මේක පළමුව තේරුම් ගන්න ඕනේ. නිකම්ම අපි ඉඳගෙන හුස්ම අරගෙන හුස්ම ඇරලා හිටියට එහෙම නැත්නම් පිම්බීම් හැකිලිම් වතින් හෝ වේවා යම්කිසි ක්‍රමයක් අරගෙන හුස්ම ගැනීමේදී ඇකිලි ඒ වගේම පිම්බිලා එන හැටි හුස්ම ඇරීමේදී ඇකිලින ආකාරයේ දැකලා ඒ ක්‍රියාවට හිත තියාගෙන ඒ ආකාරයෙන් හිත එක්තන් කරනවා කියලා ක්‍රමයකට ගත්තොත් එහෙම මෙන්න මෙතන විමර්ශනය කරලා බලන්න ඕනේ ආනාපාන සති භාවනාව වැඩෙනවද කියලා. මේක හොඳින් තෝරා ගන්න ඕනේ. එහෙනම් ඒ හුස්ම ගැනීමක් හැරීමක් සම්බන්ධ කරගත් එකක් නැද්ද මෙතෙන්ට? එහෙම හිකුත් තියෙනවා. ඒක නැතුව නෙමෙයි මේ කියන්නේ. එහෙනම් ඒ தත්ත්වේ ලබා ගැනීමට කරගත යුතු වැඩපිළිවෙලක් තියෙනවා. අන්නේ වැඩපිළිවෙල තමයි අපි ඉස්සෙල්ලත් පෙන්නවා බුදු පියාණන් වහන්සේ බොහෝ කොට ආනාපාන සතිය බහුල කොට වාසය කළයි කියලා. අර වස්තු මාතේ කාලේ ඉඳලා අන්නේ පරිබ්‍රාජික වැහුවත් එහෙම කියන්නේ. ආනාපාන සති භාවනාව මොකද්ද කියලා ඇහුවොත් ඒ ආනාපාන සති භාවනාවට අරිය විහාරයේ කියාත් බ්‍රහ්ම විහාරයේ කියාත් තථාගත විහාරයේ කියාත් කියනවා කියලා කියන්ට ගියා බුදුරණන් වහන්සේ පිළිතුරක් දෙනවා. මේ ආකාරයෙන් පිළිතුරු දෙන්න කියලා. දැන් අපි දකින්න ඕනේ ඔය අරිය විහාරයේ බ්‍රහ්ම විහාරයේ තථාගත විහාරයේ කියන එවන් ත්‍රිපිටක ධර්මයේ තුල යම් තැනක සඳහන් වෙච්ච තැනක් තියෙනවාද? බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු කියලා කර්ණීයවෙත් සූත්‍රයේ කියනකොට අවසානයේ කියවෙනවා. අවසාන කොටස කියවෙනකොට බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු. මෙන්න මේකේ බ්‍රහ්ම විහරණය කියනවායි කියලා පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතියට කියන නම තමයි බ්‍රහ්ම විහාරේ. එහෙනම් කර්ණීයවෙත් සූත්‍රයේ තුල තියෙන්න ඕනේ ආනාපාන සතිය. ආනාපාන සතිය බ්‍රහ්ම විහාරේ කියනවා. කර්ණීයවෙත් සූත්‍රයේ බ්‍රහ්ම විහාරේ කියනවා. මෙන්න මේක හොඳට තෝරා ගන්න ඕනේ. තෝරාගිනයි මේ භාවනාව වලන්ට ඕනේ. ආරි ධර්මයේ තේරුම් ගත්තට පස්සේ අපිට හිත පිහිටවා ගන්න ලෝකයේ ඇතුලේ කිසිම කොටසක් නැහැ. මොනවාද ලෝකෙට අයිති? යම් රූපයක්, යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංකාරයක්, යම් විඥානයක් ඇතනම් හිත පිහිටවන්න වටිනා ඒවා එකක්වත් එතන නැහැ කියලා දැක්ක කෙනාටයි ආරි ධර්මයේ මූලික වැටහීම ඉන්නේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ආධ්‍යාත්මික වේවා බාහිර වේවා සියුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා යම්කිසි ආකාර රූපස්කන්ධයක් වේදනා ස්කන්ධයක් සංඥා ස්කන්ධයක් සංකාර ස්කන්ධයක් විඥාන ස්කන්ධයක් වීනම් අනිච්චයි දුක්ඛයි අනාත්තයි අල්ලන්න දෙයක් නැහැ හරයක් නැහැ කියලා දැකලා ඉවරයි. මෙන්න මේ ටික දැක්කාට පස්සේ තීරණයක් ඇවිදින් ඉවරයි. මොකද්ද තීරණේ? එබඳු වන්නා වූ ලෝකයේ තුල මම මොනවා හොඳයි කියලා ගන්නද? මොනවා හොඳයි කියලා නිගමනය කරන්නද? කුමක හිත පිහිටව ගන්නද? මෙන්න මේ කියන ආකාරයෙන් ඔකේ තේරුණාට පස්සේ එහෙනම් ඒව අත්හැරලා කොහෙද හිත පිහිටවන්නේ? ඒවා තුල තිබෙන රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි වැටහෙනකොට ඒවා පිළිබඳ යම් චන්දරාගයන් ක්‍රමක්‍රමින් මූලික භාවනා සීකිරීමේදී ඇතිවන යථාබෝධයෙන් ඒ කියන්නේ චන්දරාගයේ ක්‍රමයෙන් දුරු වෙලා යනකොට චන්දරාගයේ මුල් කරගෙන හටගත්ත රාගගිනි ඒ සමග ඈඳුණු දේශගිනි මෝහගිනි ආදී වශයෙන් තිබුණ ගිනි නිවිනිවි යනකොට මානසික සැනසීම උදා වෙනකොට දකින්න පටන් ගන්නවා අත්හැරී යාම නොයලී මිදී යාම නිසා ලැබෙන්නා වූ සාන්ත භාවයේ ප්‍රණීත භාවයේ කොයිතරම් සාන්තද කොයිතරම් ප්‍රණීතද අල්ලා ගැනීම තුළ තිබුණ ගිනි අත්හැරීමයි ගිනි නැත්තේ. මෙන්න මෙතන වැටෙනකොට දුටු නිවන් ඇත්තෙක් වෙනවා. අන්න බුදුපියාණන් වහන්සේ දේශනා කළේ දැකපු නිවන කරා අධ්‍යක්ීමෙන් අත්පත් කරගන්න දැකපු නිවන අත්පත් කරගන්න අන්න නිවන දකින හැටි. එහෙනම් මේ ලෝකයේ තුල ප්‍රියයි මනාපයි යහපතයි සාන්තයි කියලා හිත තියන්න කිසිම දෙයක් නැහැ කියලා දැක්කට පස්සේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන එක තියෙනවා. සියලු ලෝකේ අබිරතියක් නැහැ. අන්නේ සංඥා මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සංඥා මතුවෙනකොට තමයි ලෝකෝත්තර භාවයට හේවත් සියලු ලෝකයේ මිදීගේ නිදහස් භාවයට හිත හිටින්නේ. අන්න ඒතකොට තමයි නිවනේ ස්වභාවය මේකයි නේද කියලා වැටහෙන්නේ. මෙන්න මේ නිවනේ ස්වභාවය වැටහිච්ච කෙනෙකුට දැනෙන්න පටන් ගන්නවා. ඒතං සන්තං ඒතං පනීතං එහෙම සාන්තයි එහෙම ප්‍රණීතයි. කුමක්ද? යදිදාන් සබ්බ සංකාර සමතෝ. මේ සියලු සංකාර සමතයක් ඇද්ද? සම්මූපදී පටිනිස්සග්ගෝ. මේ සියලු උපාදානයන්ගේ බැඳීම් වල පිළි නොගැන්මක් ඇද්ද? තණ්හක්ඛයෝ. මේ තෘෂ්ණාව කෙවීමක් ඇද්ද? විරාගෝ. රාගයෙන් වෙන්වීමක් ඇද්ද? නිරෝධෝ. මේ සැරිසැරීමෙන් නික්මීමක් ඇද්ද? නිබ්බානන්ති මේ බැඳීමෙන් නික්මීමක් ඇද්ද? මෙන්න මේ නිවන සාන්තයි ප්‍රණීතයි. මෙන්න මේ අදහස සදහටම ඉතිර වශයෙන් හිත පිහිටනවා විරක් නොවි. මෙන්න මෙතන හිත පිහිටියට පස්සේ අන්න නිවන අරමුණු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න බෞද්ධයාගේ අරමුණ නිවන. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නිවන අරමුණු කරගෙන ලබන සමාධිය මේ ආර්ය විනී සමාධියයි, ආර්ය සමාධියයි. මේ ආර්ය සමාධිය ලැබූ ඒ ආර්ය උත්තමයෝ දකින්න ඉන්ද්‍ර වරුණ ප්‍රජාපති ආදී දේවතාවෝ දුරකටන් ඒ උත්තමයෝ දැකලා මෙහෙම කියනවලු, උතුම් අජානීය ධ්‍යායිතේ, ඔබට ධ්‍යාන ඇති බව අපට පෙනේ. එහෙත් ඔබගේ අරමුණ අපට නොපෙනේ. ධ්‍යාන ඇති, උතුම් ධ්‍යාන ඇති, අරමුණ අපට නොපෙනෙන ඒ උතුම් ධ්‍යාන වැළු ධ්‍යායිතේ ඔබට අප දුරපතන් කර නමස්කාරී වේවා කියලා නමස්කාර කරලා යනවා කිය. මෙන්න මේක හරි වැදගත් දෙයක්. මේ ආර්ය විනයේ තියෙන උතුම්ම භාවනාවක් තමයි නිවන මුල් කරගත්ත භාවනාව. කිසිම මාන පාක්ෂිකයෙකුට අරමුණ දකින්න බෑ. ලෞකික නුවණකින් මේ අරමුණ දකින්න බෑ. අන්නේ උතුම් අරමුණ නිවන අරමුණු කරගත්ත තැන තමයි මේ නිවන් මගට හිත තියෙන අය නිවන් මග වඩන්න හිත තියන්නේ. ඉතින් බාහිර ලෝකයේ තව තැනක ස්පර්ශ වදින තැනක හෝ ඇඟේ තැනකට හෝ හිත තියා කරනකොට මේ බාහිර පැවැත්මේ අරමුණු කරයි හිත තිබ්බේ. පැවැත්ම හා සම්බන්ධ නැති නිවනට හිත තියෙනවා කියන එක මෙන්න මේ මූලික ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට ලැබෙන අවබෝධයෙන් අවබෝධඥානයට ගෝචර වෙන දෙයක්. මෙන්න මෙතෙන්දි තමයි දකින්නේ කවදා හරි සියල්ල අත්හැරින් වැළී මිදී ගිය දාට සදා සැනසීමයි. මට අවශ්‍ය වෙන්නේ යන්නේ සදා සැනසීම මිසක් මේ ලෝකයේ තුල තියෙන తాවකාලික ආස්වාද නෙමෙයි. මෙන්න මේ අදහස ආවට පස්සේ අන්න ආනාපාන සති භාවනාවෙන් සැනසුම ලබා ගන්න සූසු අවස්ථාවට ආවා. දැන් අපි මොකද කරන්නේ? ඊ ආනාපාන සති භාවනාව වැඩිමේ කටයුත්ත කරන්න ඉස්සෙල්ලා දැනගත යුතු බොහෝ කොටසක් තියෙනවා. මේ කය මුල් කරගෙන ඔය කායානුපස්සනාට වැටෙන කොටසක් තියෙනවා. කය මුල් කරගෙන කාය සංඛාර සංසිඳවන ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේ කාය සංඛාර කියන්නේ මොනවද? ඒක දැනගෙන ඉන්න ඕන. ආස්වාද ප්‍රස්වාසා කාය සංඛාරා. ධර්මයේ විග්‍රහ කරන්නේ එහෙමයි. ආස්වාද ප්‍රස්වාසය කාය සංඛාරයි. කාය සංචේතනා කාය සංඛාරා. කාය සංචේතනා කාය නෙමෙයි. මේ කය ක්‍රියාත්මක කෙරවීම සඳහා යම් අවශ්‍යතාවයක් හිතට ඇති වෙලා ඒ සඳහා හිත ඒ කය ක්‍රියාත්මක කරන්න හිතවිලි ගොඩනගන්න ඊට අවශ්‍ය හිත පහළ කරන්න අවශ්‍ය කරන්නා වූ චේතනා ගොඩනගනකොට අන්නේ හිත පිළිබඳව තිබෙන්නා වූ සංඛාර කොටසට අයිති කොටසක් තියෙනවා. කය ක්‍රියාත්මක කිරීමට හිතවිලි ගොඩනගන අවස්ථාව, හිත ක්‍රියාත්මක කරන අවස්ථාව, අන්නේ හිත ක්‍රියාත්මක කිරීමට යම්කිසි බලයක් අවශ්‍යද අන්නේ සකස් කරන්නා වූ ක්‍රියාවලියට අවශ්‍ය කරන හිත හටගන්නවල ගොඩනගන එක තමයි චේතනාව. එහෙනම් කාය සංඛාර කියන්නේ කාය නෙමෙයි කිව්වේ ඔකයි. එතකොට යමක ප්‍රකරණේ නැමැති අභිධර්ම ග්‍රන්ථේ පෙන්නනවා කාය කාය සංඛාර වේද, කාය සංඛාර කාය වේද. මේ ප්‍රශ්න දෙක නගලා ඒක පිළිතුරක් දෙනවා. කාය කාය වේ, කාය සංඛාර නොවේ. කාය සංඛාර කාය සංඛාර වේ, කාය නොවේ. දැන් මේක හොඳට මෙතෙන්දි දැනගන්න ඕන දෙයක්. එහෙනම් මේ ආර්ය විනී කාය සංඛාර කිව්වේ කාය වලට නෙමෙයි. ආස්වාද ප්‍රස්වාස කියන වාතයක් ඇත්නම් ඒක රූප කොටසයි, ඒක වායෝ කාය. ඒ වගේම ශරීරයේ යම්කිසි කොටසක් ඇත්නම් තද කොටස්, ද්‍රව කොටස් ආදී වශයෙන් දෙතිස් කොටසකින් හැදුණු මේ කයක් ඇත්නම් මේකත් කාය මිසක් කාය සංඛාර නෙමෙයි. එබඳු වන්නා වූ කය ක්‍රියාත්මක කරනවා නම් යම් හිතකින් හිතක් ගොඩනගලා අන්නේ හිත හා සම්බන්ධ වන චේතනාව සම්බන්ධ දෙයක් තමයි කාය සංඛාර. එය ආස්වාද ප්‍රස්වාසය කාය සංඛාරයි කිව්වනම් අද අපි ආස්වාද ප්‍රස්වාසය කියන වාතයට කාය සංඛාර කිව්වා කිව්වොත් ආර්ය විනී පින්නන ධර්මයට වෙනස් එකක් පෙන්නන්නේ. කාය කාය සංඛාර නෙමෙයි කිව්වනම් ආස්වාද ප්‍රස්වාස කාය කාය සංඛාර නෙමෙයි. නැ කාය සංඛාර වෙනම හොයාගන්නත් ඕනේ. අපි කාය සංඛාර සංසිඳුවන්නත් ඕනේ. එහෙනම් කාය සංඛාර සංසිඳුවන්න වෙන්නේ ඇයි? දැනගත යුතු කාරණයක් තියෙනවා. අපි ළඟ දාහයක් නැගෙනවා නම්, වෙහෙසක් එනවා නම්, මෙන්න මේ වෙහෙසට මුලක් තියෙනවා. ඒ වෙහෙස ගොඩනැගිලි කුමක් නිසාද? මොනවා ඇතුළු කරලාද? මෙන්න මේ කාරණේ හොයලා බලන්න ඕනේ. අන්න ඒකෝ තමයි අපිට සංසිඳවන්න යමක් අපි ළඟ තියෙන බව දකින්නේ. අපි ළඟ ගොඩනැගෙන බව දකින්නේ. අන්න ඒ සංසිඳවන්න ඕනේ මොකද්ද? අන්න ඒක අපි හොඳට දැනගන්න ඕනේ සංසිඳවන්න අවශ්‍යව අපි ළඟ ගොඩනැගෙන හැටි. එහෙනම් අපි මේ කය කියලා කිව්වහම මේ කය තුල තියෙන්නේ මොනවද? මෙතන කය කීයක සම්පින්දණයක්ද තියෙන්නේ? මේ ටික තෝරගන්න අභිධර්මයේ තුල තිබෙන දහම් කරුණු තුලින් අපි ඇති කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන්නා වූ කායික ස්වභාවය හොයාගන්න ඕනේ. ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුජ කය කියලා මේ කයත් එක්ක සම්බන්ධ වෙන කය සකස් වෙන ක්‍රමයක් තියෙනවා. මේ කය සකස් වෙනකොට, මේ මස්ලේ කය සකස් වෙනකොට, මේ ලෝකෙ තියෙන මේ ධාතු හතරෙන් හටගත්ත මව්පිය දෙදෙනෙක් එක්වීම නිසා මූලාරම්භයක් ලැබලා මව් කනබොන ආහාර වලින් ඒ ධාතු හතරක් ඇදිලා නැහන ආපෝ තේජෝ වායෝ පටගෙන ධාතු හතර ඒව ඇදගෙන ආහාරයේ පෝෂණය තුලින් ඇදගෙන ඒවෙන් ගොඩනගෙන කයක් තියෙනවා. මේකට කියනවා චාතුල් මහා භූමික කය, භෞතික කය. චාතුල් මහා භූතික කය කියන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත කය කියලා මේකට කියනවා. ඉතින් මේ කයට ආහාර මොනවද? පාලි වචන කීපයක් හරි මම පෙන්නනවා මේ අර්ථය විශේෂයෙන් පෙන්නන්න. කබලින් කාරාහාරෝ ඉමස කායස ආහාර පච්චේන පච්චේයෝ. මේ කබලින් කාරාහාරය කියලා අපි ගන්න මේ ආහාර අරගත්තාම ඒ ගන්න ආහාර මේ කයට ආහාර පත්යෙන් පත් වෙනවා. මේ කයට කිවි මේ මස්ලේ කයට. එතකොට මේ කය සමග ආරම්භක අවස්ථාව තවත් කයක් ගැන කියුණා. ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුජ කය කිය. අන්න එතන ටිකක් විග්‍රහ කරලා බලන්න ඕනේ. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ මස්ලේ කයට අමතරව මේකලා සකස් වෙන තවත් කයක් තියෙනවා. ඒකද ජනිත කරන්නේ කර්මයෙන්, කර්ම ශක්තියෙන්. ඒකට කියන කර්මජ කය. චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, ජීවා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ. මෙන්න මේ ආකාර ප්‍රසාද රූපයන්ගෙන් හටගන්නවා කය. මේ හටගන්න ප්‍රසාද රූපයන්ගෙන් හටගන්න කය කර්මජ කයක් වෙනවා. කර්මයෙන් ජනිත කරනවා. ඒකට හිතක් අවසෙන්නේ. හිතකින් ගොඩනගලා දුන ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තිය විසින් ඒ ශක්තියෙන් ගොඩනගලා දෙන යමක් තියෙනවා රූප නිපදවලා පූර්ණ කර්මජ රූප. කර්මයේ ශක්තියමයි ඒ රූප නිපදවන්නේ සුද්ධාෂ්ටක කියන ඉතාසියුම් රූප කලාප නිපදවලා ඒවෙන් සකස් කරලා දෙන්නේ. අන්නේ සකස් කරන මූලික කය තමයි ඒකජ කය කිව්වේ. ද්විජ කය කියලා කියන්නේ අන්නේ ආකාරයෙන් කර්ම ඔහතෙන් සකස් කරලා හිතන් නිදහස් කරපු රූපේ. මේ විශ්වයේ උතුජ රූප කලාප කියන ආකාරයෙන් විද්‍යාමාන වෙනවා. මෙන්න මේවා සම්පින්දනය වෙලා අර කර්මජ රූපාකාරයට අනුකූලව හැඩතලයක් අරගෙන අතිශයම් කිරණ පද්ධතියක් වශයෙන් පිහිටනවා. මෙන්න මේකට කියනවා මනෝකාය. මනෝකාය කිව්වොත් ලෝකෙටයි කර්මජ කයට. මෙන්න මේ කර්මජ කය හටගත්තාම ප්‍රසාද රූපයන් අති සූක්ෂම වන්නා රූප කලාපයන්ගෙන් හටගෙන මෙන්න මේ කයට බාහිර ලෝකයේ තියෙන අතිශයම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා අතිශයම් රූප කලාපයන්ගේ ස්පර්ශයන් ලැබෙන්න පටන් ගන්නවා. මෙන්න මේවා මුල් කරගෙන එතන හට ගන්නවා චිත්ත වීති හට ගන්නවා. එහෙනම් සිත් හට ගන්නවා. සිත් හට ගත්තාම මේ සිත්වල තිබෙනා වූ රූප නිපදවන බලයක් තියෙනවා. ඒකට කියනවා චිත්තජ රූප. මෙන්න මේ චිත්තජ රූප මුල් කරගෙන ඒ අර කියන ආකෘතියට නැනම් අර කර්මජ රූප කයේ ආකෘතියට අනුකූලව චිත්ත රූප ආකෘතිය පිහිටනවා. මෙන්න මේ චිත්ත රූප ආකෘතිය පිහිටපුවාම ඒකට කියනවා චිත්තජ කය. දැන් අර ඍතු විපර්යාසයෙන් හටගත්ත වැස්සෙනා වූ රූප කලාපයන් එකතු වෙලා කර්ම බලයෙන් නිපදවන චිත්ත බලයෙන් නිපදවන රූප කලාපයන්ගේ සම්පින්දනයක් වුණාම ත්‍රිජ කායකින් තැන්ට එනවා. අන බ්‍රහ්මියෝ පවා ජීවත් වෙන්නේ ඔන්නෝ කියන ත්‍රිජකායෙන් කියලා අපි ධර්මයේ පෙන්වන්නේ. ත්‍රිජකාය මිසක් කනබුන ආහාරයෙන් ගොඩනැගිච්ච කයක් නැති නිසා. ප්‍රීතිය ආහාරයෙන් ප්‍රීතිය කියන්නේ හිතේ හටගන්න චෛතසිකයක්. අන්නේ ප්‍රීතිය නැමැති චෛතසිකයෙන් නිකුත් කරන චිත්තජ රූපය මුල් කරගෙන ඒ චිත්තජ රූපයන්ගේ සම්පින්නණයෙන් හටගත්ත සූක්ෂම කයකි තමයි බ්‍රහ්මයා ජීවත් වෙන්නේ. බ්‍රහ්ම කය එකයි. මෙන්න මේ බ්‍රහ්ම කය හටගත්තා වාගේ අපිත් හටගන්නවා සූක්ෂම කය. දැන් කර්මජ කය මනෝකය ඊට පස්සේ කර්මයේ හිතේ සමග සම්බන්ධ වෙලා ඉතින් ඒ රූපයන්ගෙන් හටගත්ත එක මනෝමය කය. මනෝකයයි මනෝමය කයයි දෙකක එකතු වෙන මනෝමය කය කියවා චිත්තජ කයට. කර්ම බලයෙන් චිත්ත බලයෙන් හටගන්නේ ඒවා ඍතු විපර්යාසයේද වාජිනේ වෙන්නා වූ ඒ ක්‍රියාවලියට අහුවෙන ඒ සුද්ධාස්තක සමග එක් වෙලා මෙසේ සම්බන්ධ වෙන සූක්ෂම කායිකත්වයේ සත්‍යය තමයි ගන්ධබ්බය වුනේ. ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති ආදි වශයෙන් බුද්ධහමී පෙන්නනවා. ගන්ධබ්බේ ගැබකට ඇතුල් වෙන්න ඕන පිහිටන්න ඕන ගිහිල්ලා. ඒකෝටයි ගැබ ඇතුලේ මේ මස්ලේ කයේ ආරම්භය හටගන්නේ. මේකට කරජ කය කියමු. එහෙනම් මේ කරජ කයයි ඔය කියනාව කයයි දෙකේ සම්පින්දනේ තමයි මේ ජීවත් වෙලා ඉන්න සත්වයා තුල පේන්නේ. මස්ලේ කය ඇතුලේ සත්වයා තුල. එහෙනම් මස්ලේ කය ඇතුලේ සත්වයා ජීවත් වෙන සත්වයාගෙන් බාහිරින් කනබොන ආහාරයෙන් අර බාහිර තියෙන කරජ කය පවත් කරනවා. අර කර්ම බලයයි චිත්ත බලයයි දෙකේ සම්පින්දනේ ක්‍රියාකාරීත්වයෙන් ඒ සමග ගැවිතිලා ඒ සමග බැඳිලා හැදිලා තියෙන අර කියන මනෝමය කායිකත්වය පවතිනවා. එහෙනම් දැන් අපිට දාහය දුරු කරගන්න ඕනනම් ඔය හැම එකම දාහය දුරු කරන්න ඕනේ. සංකාර සංති දුරනවා නම් ඔය හැම එකක් තුළම යම් දාහයක් හටගන්න මුල හොයලා යන්නේ මුලට හේතු වෙච්ච කාරණේ හොයලා ඒක සංසිඳවන්න ඕනේ. එහෙනම් මොනවැන්ද දාහයක් හටගන්නේ මේ? මලවිනියට දාහයක් හටගන්නේ නැහැ. මලවිනිය කුණු වෙලා යනවා. ඒක රිදෙන කෙනෙක් වෙහෙස විදින කෙනෙක් මලවිනිය තුල නැහැ විද්‍යාමාන වෙන්නේ. ජීවත් වෙලා ඉන්න කෙනා තුල ඇකට අමාරුවක් එනකොට වෙහෙසක් එනකොට ඒක දැනෙනවා. ඒ දැනෙන ස්වභාවය තව තියෙනව අමතරව. අන්නේ දැනෙන ස්වභාවය කොහෙද සම්බන්ධ වුනේ? අන්න අර ගන්ධබ්බ කාය කියලා කිව්වෙ. නේද අර අන්තරා බයි කියන වචනේ අපි නුගත් දක්වමක් නැහැ. අපි ගන්ධබ්බ කියන වචනේ ගන්නවා. අර ගත්තහම මොකදනේ ඔන්නෝ කියන කායයට තමයි මේක ගත්තේ. අර වටේ හිටෙන්ද සත්වෝ තර්ථපතුල ගන්න ඉඳයි ලොකියයි ඉන්නේ. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ සබ්බ කාය දකින්න ඕනේ. සබ්බ කාය දකින්න නැතුව මේවා සංසිඳවන්න බෑ. එයා සබ්බ කාය තේරුම් ගත්තේ නැත්නම් අපි මොකද සංසිඳවන්නේ? මොනවද සංසිඳවන්න තියෙන්නේ? කොහොමද ගිනි ගන්නෙ? කොහොමද රත් වෙන්නේ? කොහොමද මේ වෙහෙසේ ඉන්නේ? මේක අපි දැක ගන්න විදිහක් නේ. එහෙනම් මෙන්න මේ කයකට අර ආධ්‍යාත්මිකව තියෙන කයට ආහාර තුනක් තියෙනවා. බාහිර කයට එක ආහාරයක් තියෙනවා. අනේ කබලින්කාර ආහාර බාහිර කයට ආහාර වෙනවා. එතකොට ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා ආහාර තුනක් ආධ්‍යාත්මික මනස හා සම්බන්ධ වෙනවා. මනසෙන් නිපදවන්නා වූ යම්කිසි සූක්ෂම කයක් ඇද්ද? අන්නේ සූක්ෂම කයට අන්නර මනසින් ගොඩනගා දෙන ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන ආහාර තුන ආහාර වෙනවා. එහෙමනම් අපිට එක කය සංසිඳව ලැබේ. අර කය ඔක්කොම සංසිඳවන්න ඕනේ. ආධ්‍යාත්මික කය සංසිඳවන්න ඕනේ. බාහිර කය සංසිඳෙන්න ඕනේ. මෙන්න මේ දෙකම සංසිඳනහම තමයි දාහේ නිදහස් වෙලා සැනසුම ලැබෙන්නේ. අන්න එතන තමයි සැනසුම් සහගතව ඉහාත්ම සුඛ විරණ සහිතව ධ්‍යාන සුවේ ලැබෙන්නේ. අන්නේ ධ්‍යාන සුවේටපත් වෙන්න ওই ටික දැනගෙන ওই ටික කරන හැටි දැනගන්න ඕනේ. ඒක අපි ඉදිරියට බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්න දැනගෙන මේ එකින් එක කය සකස් වෙන හැටි. ඒ වගේ දාහිය ගොඩනගෙන හැටි. කොහොමද ඒක සකස් වෙන්නේ? හැදිලා තියෙන්නේ කොහොමද? ඒක විස්තර කරගන්න. එකින් එක තේරුම් අරගන්න බලාපොරොත්තු වෙන්න. සෑම් පිළ දෙනා යහපතක් වේවා.